Oh, we pak je eigen toen.
Garu Katanagatumani Stutivanta Venoa, Garu Mudal, Amatituma, Diripatkarpu, Adahaswalt, Praticara da Kwanata, Mulika Mamat, In Pasua, Tibena Kala Vela, Tula, Ape Harsha da Silva, Matitumata, Evela Valabadin Nikil, Mangutumagin Limakarno, Mangilimakarno, Ape Sabri. Garu Mudal Amatitumagin Amatuma Mudal Amatuma Mamma Butumagi Katavata Hondin Savanduna Mangili Makarno Butumaginut Me Adahaswalter Yojana Walter Karnakala Savandin de Kila Ubutuma Prakashakara Devent Arbudiak O Diga Palala Gana Katakara Diga Palala Vadim Madalatini Laksa Disi Visit Mirate Janata. So got a Angili Dikukaran Paihua Jatika Wagakima Ganakatakara Prakurti Visaduma Ganakatakara with you. Inisa Mama Satutu and Obutuma Adumagani Dangmat Vikurti Bahave Masa Tihaka Vikurti, Prakurti about a Patkaranata Obutuma Idripaki Magana take a piligan again. දැන් ඔබතුමා කතා කරනවා රටවල් ගණනාවක් ගැන. ගරු මුදල් අමාත්‍යතුමනි මේ රටේ පුරවැසියෙක් හැටියට කියන්න කනගාටුයි. මේක දැනටමත් වෙනිසුවේලා ලෙබනනයක් බවට පත් කරලා හමාරයි. බංකොලොත් රටක් බවට පත් කරලා හමාරයි. මේ බංකොලොත් භාවය සිදු වුණේ පහුගිය මාස 30 තුල Got to Aradi Tin to Tiranisa. Obutumata Bohoma Pahadi Kiana to own her. Other Merate Sadaharana Badu Pratipatia Genen Noniki Nekara. A. I am a Pudigano. Egol Matamai Kotipatianta billion high sea of Badusahana about the Nokota Pudiga. Mandana may have Tiran at the here. ඔබතුමා දන්නවා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම බිඳුවටම වැස්සේ මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා බලයට ඇවිල්ලා මාස දෙකක් ඇතුළත කරපු අමනෝඥ ක්‍රියාවලිය නිසා පිස්සු ක්‍රියාවලිය නිසා මෝඩ ක්‍රියාවලිය නිසා ඒකෙන් මොකද සිද්ධ වුනේ Fitch Moody's Standard and Poor Shreni got the Kiri Mayatana. Ape Shreni a Paharatu. Ek again a Prashnakaranakota. Nivat Kapral Kienawa. Meva Jatantra Kumantra Kira. Shreni got the Kiri Paharatun Hamatabai. Apit Avasta Wahimune. Jatantra Prat than a Mulia Velena Politiki Hilla. Obutuma Katakan refinancing gun. දැන් ඔබතුමා ලොකුවට කතා කරා ණය වර්තාවය ගැන. අපේ රටේ මං හිතන්නේ 119ක් 120ක ණය වර්තා ප්‍රතිශතයක් තියෙනවා GDP එකෙන් ප්‍රතිශතයක් හැටියට දාලා වශයෙන්. ඔබතුමා දන්නවද ජපානයේ ඒක 100 250යි. මම ඔබතුමාට කියන්න කැමතියි මේ ණය වර්තාවයේ තුල ණය කළමනාකරණය හරියට කරුණා නම් ණය ටික අරගෙන ප්‍රතිලාභ ලබන ආදායම් ලබන විදේශ විනිමය ලබන ව්‍යාපෘතිවල මේක ක්‍රියාත්මක වුණා නම් සුදුවලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නැතුව බොරුවට පළක් නැති ජාත්‍යන්තර ගුවන්තොට පොළවල් හදන්නේ නැතුව ජාත්‍යන්තර වරායවල් හදන්න ගිනි පොලියට කමර්ෂල් රේට්ස් වලට ණය අරගෙන බද්ද ණය අරගෙන ටයිට් ලෝන් අරගෙන ටයිට් ඒඩ් අරගෙන Export credit අරගෙන ඒ කරපු මහා විනාශය නිසා තමයි ආදායමක් නොලැබෙන ඩොලර් නොලැබෙන ව්‍යාපෘති හරහා තමයි අපි මේ මහා වලේ වැටුනේ දැන් මම ඔබතුමාට කියන්න කැමතියි ඔබතුමා ලොකුවට කතා කරා මේ බිලිපිත්ත ගැන දැන් මම ඔබතුමාට කියන්න කැමතියි ඔය බිලිපිත්ත පාවිච්චි කරලා අර පැන්ඩෝරා වලේ කොරාකාපු සල්ලි ටික ගෙනාවොත්
ඒ ඩොලර් ටික ගෙනාවොත් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද? මම ඔබතුමගෙන් අහන්න කැමතියි. කෝටි ගණන් ඩොලර්, බිලියන ගණන් ඩොලර් මේ රටට අහිමි වුණු දේශීය සම්පත, මේ රටට අහිමි වුණු විදේශ සංචිත, මේ හොරාකාපු දේවල් පිළිබඳව අද ඕන තරම් තොරතුරු දෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, UN ඕගනයිසේෂන්ස් වලට කතා කරලා, World Bank එකේ ඕගනයිසේෂන්ස් වලට කතා කරලා, ඒ ආයතන වලට කතා කරලා, කරුණා කරලා මේ රටට අහිමි වුණු ඩොලර් ටික ආපහු මේ රටට ගෙන එන වැඩපිළිවෙල ඔබතුමා ක්‍රියාත්මක කරන්න, ඒක කරන්න. එතකොට මේ එක එකා පස්සේ හිඟා කන්න යන්න ඕනේ නැහැ. මේ රටේ තිබුණු ඩොලර් ටික ආපහු මේ රටට ගෙන්නගන්න. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, ඔබතුමා පාවිච්චි කරා වචනයක් උද්දච්ච වෙන්න එපයි කියලා. කවුද උද්දච්ච වුණේ මෙච්චර කාලේ? කවුද උද්දච්ච වුණේ? කවුද අහංකාර වුණේ? කවුද තනි මතයට වැඩ කරේ? කවුද එක්ස්පර්ට්ස්ලව වීසි කරලා සයන්ස් පැත්තකට දමලා? දැන් ඔබතුමා බොහොම ලස්සනට කියනවා දත්ත මත පදනම් වෙන්න ඕන කියලා, හරියටම හරි. තොරතුරු මත පදනම් වෙන්න ඕන කියලා, හරියටම හරි. නමුත් මෙතෙක් කල් ඔබතුමන්ලා හිටපු කැබිනට් මණ්ඩලෙත් මිත්‍යාවට මුල් තැන දුන්නා. ලනු කෑවා, ගොවියගේ පෝර ටික නැති කරා, මුට්ටි අඟට දැම්මා. එන්නත ගැන විශ්වාසය නැතුව එන්නතේ මිල වැඩි වෙනකම් පැණියක් ගැන කතා කරා. මං අහන්න කැමතියි ගරු ඇමතිතුමනි, මොනවද මේ ඔබතුමත් හිටපු කැබිනට් මණ්ඩලේ මේ කරපු පිස්සුවඩ? මේ පිස්සුවඩ කරනකොට ඔබතුමල්ලා ඇයි බලන් හිටියේ? මං අහන්න කැමතියි. මම ස්තුතිවන්ත වෙන ඔබතුමාට වැඩගත් වචනයක් ඔබතුමා පාවිච්චි කරා. ඓතිහාසික වරදක් කරලා තියෙනවා කියන්නේ. ඒ වරද පිළිගැනීමත් හොඳ ලක්ෂණයක්. ඒ නිසා මං ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි. අපි සූදානම් මේ රට ගොඩගන්න, මේ වැඩසටහනට අතහිත දෙන්න. මං ඔබතුමාට යෝජනා කරනවා ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් කැඳවන්න අපේ රටේ. මේ විපක්ෂයේ සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානයේ සූදානම්. ඒ ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එක මේ රටේ කැඳවනකොට ඒකට සහභාගි වෙලා කිසිම දේශපාලන බෙහෙතකින් තොරව මේ රට ගොඩගන්න යම් කිසි ස්ථාවරයක් වැඩපිළිවෙලක් විනිවිද භාවයෙන් යුක්තව වැඩපිළිවෙලක්, ඒ වගේම ලැබෙන සහන ටික ඍජුව ජනතාවට යන වැඩසටහනක් නිර්මාණය කරනවා නම් පැහැදිලි පිරිසිදු වගවීම වගකීම යන ගුණාංගයන් තිබෙන ක්‍රමවේදයකට අපි සූදානම් උදව් කරන්න. අපි සූදානම් ලක්ෂ 220ක් මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ සූදානම අපි සතුව තිබෙනවා කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, ඔබතුමා යැපුම් මානසිකත්වයක් ගැන කතා කරලා අපේ ගරු මුදල් ඇමතිතුමනි, ඔබතුමා සුබසාධන රාජ්‍යයට පහරෙල්ල කරන්න එපා. මේ රටේ නිදහස් අධ්‍යාපනය තියෙන යුතු දෙයක්, මේ රටේ නිදහස් සෞඛ්‍ය තිබිය යුතු දෙයක්, මේ රටේ දුප්පත්කම තුරන් කිරීම තිබිය යුතු දෙයක්. හැබැයි ඒ සහන ලැබෙනකොට, දුප්පත්කම තුරන් කිරීමේ සහන ලැබෙනකොට දුප්පතුන්ට ඒක ලැබෙන්නට ඕන. තමුන්නාන්සේලා ඉතිහාසයේ පුරාවටම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන දේශපාලනීකරණය කරලා ඒක ඡන්ද බාගන්න බිලිපිත්තක් බවට පත් කරගෙන සම්පූර්ණ මේක විකෘති කරපු නිසා තමයි අද සුබසාධන රාජ්‍යයටත් මරු පහරවල් එල්ල වෙන්නේ. ඒ නිසා මම තමුන්නාන්සේට කියනවා පැහැදිලිවම සුබසාධන රාජ්‍යයට පහර එල්ල කර දෙන්න එපා. ඔබතුමා සඳහන් කරා රාජ්‍ය සේවකයන්ට ඒ ලබා දුන්නු රටු වැඩ කිරීම වැඩි කියලා, වැරදි කියලා. මම ප්‍රතික්ෂේප කරනවා තමුන්නාන්සේගේ ප්‍රකාශය. ඒක වැරදි, ඒක හරි. එදා 2015 ආපු හැටියේ දුන්නු සහන ටික ඔක්කොම හරි. මොකද ඒ සහන දීමත් සමග අපි රාජ්‍ය ආදායම අහිමි කරගත්තේ නැහැ. රාජ්‍ය ආදායම ඩබල් ඩිජිට් ෆිගර්ස් වල තිබුණා. දැන් තමුන්නාන්සේලා තමුන්නාසේලාට ඡන්දයට සල්ලි දුන්නු මහලොකු කෝටිපතියන්ට බිලියන 600ක බදු සහන දීලා තමයි රාජ්‍ය ආදායම 108කට බස්සගෙන තියෙන්නේ. ඒක තමුන්නාසේලා කරපු වරද. ඒ නිසා තමුන්නාසේලා දැන් හොඳට අහගන්න. තමුන්නාසේලා මෙතන ඇවිල්ලා බොරුවට පාපොච්චාරණය කරන්න එපා. මේවට වගකිව යුත්තෝ අනිවාර්යයෙන්ම ගෙදර යන්න ඕන. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යන්න ඕන. අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යන්න ඕන. අපි විශ්වාසභංග යෝජනා දෙකක් ගෙනවිලා තියෙනවා. මේ රටේ ජනතාවට බලා ගන්න පුළුවන් 225 ඉන්නේ ජනතාවගේ පැත්තේද එහෙම නැත්නම් හොරුන්ගේ පැත්තේද කියන එක අපිට ඒ අවස්ථාවේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම ඔබතුමා ආයෝජකයෝ ගැන කතා කරා. මං එදා යෝජනා කරා ගරු මුදල් ඇමතිතුමනි, කෝවිඩ් ක්‍රයිසිස් එක ආරම්භයේදීම ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යතුමා ප්‍රයිම් මිනිස්ටර්ස් ඔෆිස් එකේ වෙනමම ස්පෙෂල් යුනිට් එකක් හදලා චීනෙන් එළියට යන ඉන්වෙස්ට්මන්ට්ස් ගෙන්න ගන්න වන් ස්ටොප් ෂොප් එකක් හදලා දකුණු කොරියානු, ජපානු, ජපාන් ජාතික, ඒ වගේම ඇමරිකානු ඉන්වෙස්ට්මන්ට්ස් චීනෙන් එළියට යනකොට ඉන්දියාවට ගෙන්න ගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒක යෝජනා කරනකොට මේ අර 3-2 hina una. 3-2 hina una. දැන් කියනවා මේක කලාපී ආර්ථික අර්බුදයක් කියලා. ගරු අමාත්‍යතුමනි, මේක කලාපී ආර්ථික අර්බුදයක් නම් අපේ රටට විතරක් ඩොලර් මිලියන 400ක ඉන්වෙස්ට්මන්ට්ස් එන්නේයි, අනිත් රටවල් වලට ඩොලර් බිලියන ගණන් ඉන්වෙස්ට්මන්ට්ස් එන්නේයි. මොකද්ද වෙනස? මේක කලාපී ආර්ථික අර්බුදයක් නෙවෙයි, මේක ශ්‍රී ලාංකේය අර්බුදයක්. මේක ඔබතුමන්ලාගේ මාස 30 ආණ්ඩුව නිර්මාණය කරපු අර්බුදයක්. අපි පිළිගන්නවා. දැන් අවශ්‍ය විසඳුම් මොනවද? විසඳුම් මම සතුටු වෙනවා ඔබතුමා, මාස 30ක මේ රටේ ක්‍රියාත්මක වුණු ලින් මැඩි සංකල්පෙන් ඉවත් වෙලා ඔබතුමා සූදානම් දැන් ලෝකයක් එක්ක කතා කරන්න. තමුන්නාන්සේ දන්නවා එදා මේ රටට මෝඩි අගමැතිතුමා එන්න හදනකොට තමුන්නාන්සේලා කළු කොටි දැම්මා. එතුමා වෙනුවෙන් උදාගමක් හදනකොට දොස් කිව්වා, විවේචනය කරා. අදටත් මම සතුටු වෙනවා ඔබතුමන්ලා කොහොම හරි ඉන්දියාවෙන් හරි යම්කිසි මුදලක් ලබාගෙන ඉන්දියාවේ මුදල් ඇමතිතුමියගේ සහය ලබාගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලට ගිහිල්ලා යම්කිසි උත්සාහයක් දැරීම ගැන. හැබැයි එකක් කියන්න ඕනේ සබ්‍රි මැතිතුමනි, මිනිස්සු දුක් විඳිනවා. තමුන්නාන්සේ මම පිළිගන්නවා වගකීම බාරගත්තේ දැන් සති කීපයකට පෙර. තමුන්නාන්සේලා අපෙන් කරපු ඉල්ලීමකුත් අපි ඉෂ්ට කරා. හොඳට මතක තියාගන්න, මේක වගකිවිය යුතු පක්ෂයක්, වගකිවිය යුතු සන්නහනයක්. අපිට කිව්වා යම් යම් දේවල් කරන්න එපයි කියලා IMF එකට යන නිසා ස්ථාවරත්වයේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. අපි එකට සවන් දුන්නා. කවුරු හරි කියනවා නම් මේ ආණ්ඩුවේ අපි සහයෝගයේ ශක්තිය දෙන්නේ නැහැ කියලා. මම ඒව ඔක්කොම එළිදරව් කරන්න සූදානම්, ලබා දුන්න උදව් ටික. ඒ නිසා මතක තියාගන්න, අපි මේ බලතණ්හාවෙන් මේ අගමැතිකම් ගන්න, ජනාධිපතිකම් ගන්න, ඇමතියන් තට්ටු ගන්න එහෙම රුදාවක් නැහැ. මම ඔබතුමාට හරියට කියන්න කැමතියි, අපිට තනතුරු තාන්නමාන අවශ්‍ය නැහැ. හරි දේ කරොත්, නිවැරදි දේ කරොත්, රට වෙනුවෙන් නිවැරදි තීන්දුව ගත්තොත් එතන අපි ඉන්නවයි කියන එක මම මේ අවස්ථාවේ කියනවා. අපිට ඔය අගමැති, ඇමති, ජනාධිපති අන්තට්ටු අවශ්‍ය නැහැ. ඒව ලබා ගන්න අපිට අවශ්‍ය වරමක්, ජනවරමේ මේක ඇතුළත ක්‍රියාත්මක වෙන දේශපාලන ඔලුගෙඩි සූදුවකින් අපි සූදානම් නැහැ තාන්නමාන තනතුරු ලබා ගන්න. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, හැම විටම අපි හමු වෙනවා තානාපතිවරු, EU ඇම්බසඩර් හමු වුණා. මොකද අපි කිව්වේ? මොනම හේතුවකට GSP ප්ලස් ඉවත් කරන්න එපායි කිව්වා. ඔබතුමා අහන්න, ඉන්දියාව තමුන්නාසයට උදව් කරන්න ඉස්සෙල්ලා මගෙන් ඇහුවා උදව් කරන්න දෙපාද කියලා. ඔව්, ඇත්ත කතාව. මේක හොඳද නරකද කියලා බොරුයි කියලා හිතනවා නම් අහන්න තමුන්නාසයක ඇමතිවරයාගෙන්ම. ඒකයි ඇත්ත කතාව. අපි කිව්වා මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න තියෙන උපරිම සහය ලබා දෙන්න කියලා. මේක මේ එලියෙන් එකක් කියලා පිටිපස්සෙන් ගිහිල්ලා කේලම් කියන විපක්ෂයක් නෙමෙයි. අර බෑග් පිටින් කේලම් උස්සගෙන ජිනීවා ගිය විපක්ෂය මතකයි නේද? එහෙම විපක්ෂයක් නෙමෙයි අපි. අපි එලිපිට කතා කරනවා, අපි එලිපිට ක්‍රියා කරනවා. අපි ළඟ කේලම් දේශපාලනේ නැහැ. හැබැයි අපි ජාත්‍යන්තර දෙකක් කිව්වා. ලැබා දෙන සල්ලි ටික මේ රටේ ජනතාවට යන්නට ඕන. දැන් හැදුවනේ අර මොළහතානෝ ඉන්දියානු ආධාර වලින් රටේම ග්‍රාම සේවාවසත් 14,000 පොදු ජන පෙරමුණේ වසමකින් එක සමාජිකයෙක් තෝරගෙන ඉන්දියානු ආධාර හරහා බජට් ශබ්දාන්න හැදුවා. ඒවට අපි විරුද්ධයි. ඉන්දියාවෙන් ආධාර දෙන්නේ පොදු පෙරමුණේ 14,000කට වසම් මට්ටමේ බජට් ශබ්දාලා පොදු පෙරමුණේ සමාජිකින්ට බඩු බදන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ඒවට අපි විරුද්ධයි. හැබැයි විනිවිද භාවයකින් යුක්ත වූ යාන්ත්‍රණයක් හරහා ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. දැන් ඔබතුමා කිව්ව RFI ගැන Rapid Financing Instruments. ඒ ඔබතුමන්ලාට සහාය අවශ්‍ය නම් අපිත් කතා කරන්නම් ඒ ආයතන වලට. මොකද මේ Rapid Financing Instruments මේ රටේ ජනතාවට අවශ්‍යයි. මේ රටේ ජනතාව අමාරුවෙන් ඉන්නේ. මේ රටේ ජනතාව දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. අම්මලට කිරිපිටි නැහැ. ඔබතුමා දන්නවද ගරු ඇමතිතුමනි, දැන් මාස ගණනාවක් ත්‍රිපෝෂ කම්හල වහලා අම්මලට ත්‍රිපෝෂ නැහැ, ගර්භණී මවුරුන්ට ත්‍රිපෝෂ නැහැ, දරුවන්ට ත්‍රිපෝෂ නැහැ. මේ වගේ තත්ත්වයක් තුල මේ අහේනිය මේ විනාශය තුලින් අපි රජ වෙන්න උත්සාහ කරන්නේ. හැබැයි ගරු අමාත්‍යතුමනි, මම එක ඉල්ලීමක් කරනවා තමුන්නාසේගෙන්. මේ රටේ දැවැන්ත බරපතල ආහාර හිමියක් එනවා. කරුණා කරලා ෆුඩ් ඇන්ඩ් ඇග්‍රිකල්චර් ඕගනයිසේෂන් එකට කතා කරන්න. කරුණා කරලා යුනිසෙෆ් එකට කතා කරන්න. කරුණා කරලා UNFPA එකට කතා කරන්න. කරුණා කරලා World Food Program එකට කතා කරන්න. කතා කරලා මේ රටේ ජනතාවට අවශ්‍ය මූලික ආහාරවල බෆර් ස්ටොක් එක අඩුම ගානේ වසරක බෆර් ස්ටොක් එකක් ස්ටෝ කරගන්න. එතකොට අපිට පුළුවන් මේ ප්‍රශ්න වලින් අඩුම ගානේ මිනිසුන්ගේ බඩගින්නේ ප්‍රශ්නෙට යම් තාක් දුරක විසඳුමක් ලබා දෙන්න. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමති, කරුණාකරලා අවධානය යොමු කරන්න, බරපතල ඖෂධ හිඟයක් තියෙනවා. මේ බරපතල ඖෂධ හිඟයට විසඳුමක් ලබා දෙන්නට ඕන. ගිලන්නෙච්ච ලෙඩුන්ට බෙහෙත් ටික නැහැ. සමහර ඔපරේෂන්ස් නතර වෙලා ඒවට අවශ්‍ය ඩ්‍රග්ස් නැහැ. කරුණාකරලා ඒව පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් මේ රටට ගෙනෙන්නට නම් කළ යුතු වැදගත්ම දේ තමයි අපේ රටේ ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ අපි ප්‍රගතියක් ලබන්නට ඕන. ඇන්ටි කරප්ෂන් ඉන්ඩෙක්ස් එකේ අපි ඉහළට යන්නට ඕන. මම ඔබතුමාට කියනවා, කරුණාකරලා වංචාව, දූෂණය, හොරකම නතර කරන ස්ටෑන්ඩ් ඇලෝන් වැඩපිළිවෙලක්, ඉන්ඩිපෙන්ඩන්ට් වැඩපිළිවෙලක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන්ට්‍රන්ස් ක්ලාස් එකක් හැටියට අපි සූදානම් අපේ යෝජනාව ලබා දෙන්න. ඒක අපි ක්‍රියාත්මක කරමු. එතකොට අර එක එක්කෙනා ඉල්ලන 105, 110, 115, 120 නැති වෙනකොට අනිවාර්යෙන්ම මේ රටට ආයෝජන එනවා. ඒ සුදුසු වාතාවරණය නිර්මාණය කරන්නට අපි සූදානම් මේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම ගරු කථානායකතුමනි, අවසාන වශයෙන් එක යථාර්ථයක් අවබෝධ කරගන්නට ඕන. ඒ යථාර්ථය තමයි, මම පිළිගන්නවා අපේ මුදල් ඇමතිවරයාට යම් මූමනාවක් තියෙනවා, යම් අවශ්‍යතාවයක් තිබෙනවා. ඒක මම පිළිගන්නවා. හැබැයි ගරු මුදල් ඇමතිතුමනි, ඔබතුමා ගෙනාපු 20 වෙනි සංශෝධනය නිසාම තමයි ඒක පුද්ගල රංගනයක් නිර්මාණය වෙලා, මේ රටේ ඒකාධිපතිත්වයක් නිර්මාණය වෙලා, ආඥාදායකත්වයක් නිර්මාණය වෙලා, විද්‍යාව පැත්තක තියලා මිත්‍යාවට තැන දීලා ගෝවියා, දිහිවරයා, කම්පරුවා, දුප්පතා, කුඩා හා මධ්‍ය පරිමාලයේ කර්මාන්තකරුවා, මැද පන්තිය, ඉහළ පන්තිය, පහළ පන්තිය, නාගරික ජනතාව, ස්වර්ණකියාලාභියා, දිනපතා වේතන ලබන පුද්ගලයා, කුලීකරුවා, කම්කරුවා, මේ හැමෝම විනාශ භාවයට පත්ුනේ මෙන්න මේ නිසයි. ඒ නිසා ඔබතුමා ආර්ථිකය හදන්න ගන්න මේ උත්සාහය වගේම ඔබතුමා නායකත්වය ගන්න මේ දේශපාලන තලයේ ප්‍රධාන වෙනස්කමක් ඇති කරන්න. ඒ වෙනස්කම ඇති කරන්නට රංජිත් මද්දුබ බණ්ඩාර අපේ මහලේකම්තුමා ඉදිරිපත් කළා තිබෙනවා 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒක තමුන්නාසලාගේ යෝජනාවක් හැටියට ගෙනල්ලා ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ස්වාධීන ආයතන ක්‍රියාත්මක කරලා විශ්ව සහමුලින්ම ඉවත් කරලා 19 ස්ථාපනය කරන්නට කටයුතු කරන්න විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න කටයුතු කරන්න. ඒ වගේම ගරු කතානායකතුමනි මේක යථාර්ථයේ මොකද්ද? මේ ජනාධිපතිවරයා යටතේ මේ රට ගොඩනගන්න බෑ. මේ අග්‍රාමාත්‍යවරයා මේ ආණ්ඩුව යටතේ මේ රට ගොඩගන්නට බෑ. කරුණා කරලා මේ රටේ පොදු ජනතාව කියන ආකාරයට තමුන් ආන්සෙලා ඉවත් වෙලා ජනතාවට අවස්ථාව දෙන්න, අලුත් ආණ්ඩුවක් බිහි කරන්න, ජනතාවට අවස්ථාව දෙන්න, ජනතාවට තීන්දුව ගන්න දෙන්න. ඒකෙදි එක් එක් පාර්ශව ඉදිරියට එන්න පුළුවන්, එක් එක් පාර්ශව පස්සට එන්න පුළුවන්. නමුත් ජන සම්මතවාදයට, ජන මතයට, ජන ආශිර්වාදයට අපි තැන දෙන්න ඕන. කරුණා කරලා මේ ඔලුගෙඩි සෙල්ලම්, මේ පොලිටිකල් මියුසිකල් චෙයර්ස් ක්‍රියාත්මක කරලා මිනිස්සු අන්දවන්න එපා. ආපහු අර නාගරාජ නාඩගම නටන්න එන්න එපා. ආපහු අර මුට්ටි නාඩගම නටන්න එන්න එපා. තමුන්නාසාර ලැජ්ජ නැතුව මෙතුමටත් අර පැණිය පෙව්වා. මෙතුමටත් පෙව්වා. මොන ලැජ්ජ නැති වැඩක්ද? එතුමට දෙන්න තිබේ එන්නත් ටික. පැණිය පෙව්වා. රට විනාශ කරා. මං තමුන්නාසලාගෙන් ඉල්ලීමක් කරනවා. බොහොම පැහැදිලිව කරුණා කරලා අපි ඉදිරිපත් කරපු විශ්වාස භංග යෝජනා දෙකට ඉතාමත්ම ඉක්මන් දිනයක්, පුළුවන් නම් හෙට දවස ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරලා හෙට දවසේ අපි ඒක ක්‍රියාත්මක කරමු. ඒ වගේම තටම තටම ඉන්න එපා. නියෝජ්‍ය කතානායකවරයාගේ පුටුවට තියෙන ඒ තරංගය, ඒ ප්‍රජාතන්ත්‍රවාදී තරංගයට ඉඩ දෙන්න. ඒක ක්‍රියාත්මක කරන්න. ලියුම දුන්නේ නැහැ, ලියුම නැහැ අපේ සීමල පිටිමැතිතුමා. දැන් මේ කියනවා මේ පක්ෂනායක රැස්වීමේදී ඔබතුමා ලියුමක් දුන්නේ නැහැලු, ඒක ජනාධිපතිවරයාට ගිහිල්ලා නැහැලු. ඔබතුමා පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න. එතකොට අපි වැරදිද හරිද කියන එක ගැන ඔබතුමාට කියන්න පුළුවන් මගේ කතාවෙන් පස්සේ. ඒ නිසා මම මේට වැඩිය දීර්ඝ කතා කරන්න යන්නේ. මම ඉල්ලීමක් කරනවා මගේ කතාවෙන් පස්සේ හර්ෂද සිල්ව මැතිතුමාට කරුණා කරලා එතුමාගේ පාර්ශ්වයෙන් වචන කීපයක් ප්‍රකාශ කරන අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා විශේෂයෙන්ම මේ ජනාධිපතිවරයා සහ මේ අගමැතිවරයා සහ ආණ්ඩුව තුළ මේ රටට ආලෝකයක් නිර්මාණය වෙන්නේ නැtei කියන එක සදාකාලික අන්ධකාරයක තමයි අපිට සිටින්න වෙන්නේ කියන එක ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දුන් කතානායකතුමාට මගේ ස්තුතිය පුද කරනවා. ස්තුතියි.
ස්තුතියි. මට ඔව් ලක්ෂණ කියලා
අපේ සියඹලා පිටිය හිටපු නීති කතානායකතුමා ඉන්නවා. එතුමාගෙන් අහන්නේ ඉල්ලා අස්තුනාද කියලා.
දැනට මේ ලිපිය ලැබිලා තියෙනවා. මේ ලිපිය ලැබිලා තියෙනවා. ඒක එතුමා ඉල්ලාස් වෙච්ච බව එතුමාගේ ඉල්ලාසින් පිළි අරගෙන තියෙනවා.
මගේ තර්ක මේකයි. එතුමා ඉල්ලාස් වෙලා කියලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් එනවායි.
ඉල්ලාසුණු බව ජනාධිපතිතුමා දන්නවලා තියෙනවා. ඊට වැඩිය මොකක්ද? දැන් මේ ඇවිල්ලා තියෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. කාලේ නැහැ.
ඡන්ද තියන්න ඕන.
බොහොම නා කාල නැති කරන්න.
ඡන්ද තියන්න ඕන.
ඡන්ද. ඒක අපි
තීන්දුවනේ.
අපි හෙට දවසේ ඒකට ඡන්දයක් විමසමු. තව ගොඩක් රහ එතුමා ඔබතුමා දීපු ලියුම මට ලැබිලා තියෙනවා. මෙතන ජනාධිපතිතුමා මේක තවත් කතා කරන දෙයක් නැහැ නේ මේක තවත් කතා කරන දෙයක් නැහැ. ඉතින් ඒක ඉවරයි. ඔව්
මේ මම ඉල්ලාසීමේ ලිපිය ජනාධිපතිතුමාට දෙවරක් බාර දුන්නා ආණ්ඩු ක්‍රමවස්ථාවේ 64-290. දැන් මට එතුමාගේ පිළිගත් බවට මෙතුමාට ආපු ලියුමේ පිටපත ඇවිල්ලා තියෙනවා. දැන් ගැටලුවක් නැහැ. මේ දැන් ලැබුණේ
ඉවරයි ඒක.
හරි.
ආ ඒක ඔව් ලංසමැතිතුමා
ගරු කතානායකතුමනි මුලින්ම ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම පිළිබඳව. මම දන්නේ අද රටේ මිනිස්සු මිලියන 22ක් මේ තුන්වෙනි සභා වාරයත් බලාගෙන ඉන්නවා. මොකද දෙපාරක් බලාගෙන හිටියා මිනිස්සු. මොකද මිනිස්සුන්ට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අද මුදල් අමාත්‍යතුමා මම හිතන්නේ ඉතා හොඳ සත්‍ය මේ සභාවට මේ රටට කිව්වා. ඒ නිසා අපි මුලින්ම ගරු මුදල් අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ අමාරු අවස්ථාවක සියලු දෙනා මේක බාර ගන්න බැරුව ඉද්දි එතුමා කිව්වා නයිට් බැට්ස්මන් කෙනෙක් විදිහට වැඩ කරනවා කියන එක. එතුමා ඕන කෙනෙක්ට මේක බාර දීලා යන්න කැමතියි කිව්වා. ඒ නිසා එතුමා අවංකවම මේ සභාවට රටට ඒ ඉදිරිපත් කරපු වාර්තාව පිළිබඳ අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ අපේ තියෙන ආර්ථික අර්බුදයේ තරම. ඒ නිසා ඒට කවුරු නායකත්වයට ආවත්, කවුරු ජනාධිපති වුණත්, කවුරු අගමැති වුණත්, කවුරු කැබිනට් මණ්ඩලයට ආවත් මේ ප්‍රශ්නේ විසඳන්න ඕන ක්‍රමවේදය එතුමා කිව්වා. ඒ නිසා මම ගරු කතානායකතුමනි ඔබතුමාට යෝජනා කරනවා. අපි අද දවස තුලත් මේක සාකච්ඡා කරලා යයි. තව සාකච්ඡා ඕන තරම් තියයි. විවිධ විද්වතුන් විවිධ යෝජනා දෙයි. හැබැයි ඒ යෝජනා පාර්ලිමේන්තුව තුල සාකච්ඡාට ආපුවාම අපි ඉතිහාසය පුරා දැකලා තියෙනවා පක්ෂ විපක්ෂ අය මේ පිළිබඳව කතා කරන්න ඇති. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ගෞරවයෙන්. අපි සියලු දෙනා ගැටලුව දන්නවා. අපි සියලු දෙනා ප්‍රශ්නේ දන්නවා. රටාමුවේ තියෙන අභියෝගය අපි සියලු දෙනා දන්නවා. ඒ නිසා පක්ෂ ભેදයක් නැතුව අඩුම තේරින් කාරක සභාවක් දාලා එක දිගට සති දෙකක් අපි රැස් වෙලා කෙටි කාලනවා මේ ආර්ථික අර්බුදය එළියේ ඉන්න ජනතාවට අඩුපාඩුවක් නැතුව පෝලිං යුගය අවසන් කරන්න, ඒ වගේම එළියේ ඉන්න ජනතාවට උද්දමනය අඩු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පක්ෂ ભેදයක් නැතුව ගන්න අපි සියලු දෙනා එකතු වෙන්න කියන එක ඔබතුමාගෙන් ඉල්ලා සිටිනා තේරින් කාරක සභාවක් දාන්න. ඒ වගේම මධ්‍යකාලීනව අපි ගන්න ඕන තීන්දුව తీරන පක්ෂ ભેදයක් නැතුව ගන්න ඒක සාකච්ඡා කරන්න කියනවා. ඒ වගේම දිගු කාලීනව මේ සභාව කවුරු බලයටපත් වුණත් ඉදිරියේදී අවුරුදු 10ක් අවුරුදු 20ක් මේක වෙනස් වෙන්නේ නැතුව මේ ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරලා මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජන ජීවිතය නගා සිටවන්න පුළුවන් කටයුතු කරන්න කියන එක මම මේ සභාවේ ආදරෙන් ගෞරවයෙන් සියලුම පක්ෂවල ඉල්ලා සිටින්නේ. ඔබතුමාට විශාල වගකීමක් තියෙනවා මේ ඉදිරි සති දෙක තුල හරි මේ එළියේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න තේරින් කාරක සභාවක් සියලු පක්ෂවල නියෝජ්‍යෝ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ කරගෙන කරන්න කියලා මම යෝජනා කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව් මන්ත්‍රීතුමා චමින්දී ජිර්මන්තුමා
අර කතානායකතුමා ඔබතුමාගේ අවධානයට යොමු කරනවා හතරවෙනි මාසේ 8 වෙනිදා ඇන්සාඩ් එක. මේ කතානායකතුමා හැටියට එතුමාගේ ප්‍රකාශය වොලියුම් 290 හතරවෙනි කලාපයේ එතුමා කියනවා අප්‍රේල් මාසෙන් පස්සේ මම කිසිසේත්ම මේකේ ඉන්නේ නැහැ කියන කාරණේ. එහෙමනම් එතුමා දැන් ලිපියක් පෙන්නනවා වැකගතු ලියුමක්. ජනාධිපතිතුමා පිළිගැනීම. එහෙනම් කරු කතානායකතුමනි ස්ථාර නියෝගවල මුඛ කාර්යය වෙන්නේ ප්‍රමුඛ කාර්යය වෙන්නේ අද දිනේදී නියෝජ්‍ය කතානායකවරේ පත් කර ගැනීම. අපි ඒකට බාධා කරේ නැහැ මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශය නිසා.
කරු මන්ත්‍රීතුමා
කතානායකතුමා අවසාන නැහැ. ඒසා දැන් ඔබතුමා රටේ නීතියෙන් බැහැර වෙලා කටයුතු කරනවා කියන කාරණේ ඔප්පු වෙනවා මෙතනින්. අනිත් එක තමයි කරු මුදල් ඇමතිතුමනි ඔබතුමා තමයි ඔය හොරකම් කරපු හොරුගේ නඩුවලට පෙනී හිටියේ. ඔබතුමා වගකීමෙන් කියනවාද නැවත මේ රට හදලා ඒ සල්ලි වලත් හොරා කෑවොත් ඔය
රාජපක්ෂෝ නඩුවලට පෙනී හිටියේ. ඔබතුමායි කතාවේදී කතා කරන්නේ. ඔබතුමායි කතාවේදී කතා කරන්නේ.
උසාවියේ ගිහිලා පෙනී හිටින්නේ මේ හොරුන්ගේ බේරා ගැනීම.
උතන් රීති ප්‍රශ්නයක් නැහැ. ඔව් අලි සබ්ද්‍රේම තුමාගේ ප්‍රකාශය කරන්න.
කරු කතානායකතුමනි කරුණු දෙකක් පිළිබඳව මම ගරු විපක්ෂ නායකතුමාගේ අවධානය සඳහා අපි 19 වන සංශෝධනය ගැන සහ 20 වන සංශෝධනය ගැන කතා කරා. කැබිනට් මණ්ඩලය පහුගිය දිනේ රැස්වෙන අවස්ථාවේදී ගරු ජී.එල්. පීරිස් මැතිතුමාගේ නායකත්වය යටතේ වෙනම සබ් කමිටුවක් පිටුවලා අගමැතිතුමාගෙන ආපු යෝජනාවක් අනුව 21 වන සංශෝධනය සඳහා දැනටමත් තීන්දුවක් අරන් තියෙනවා. ඒක අපි යවලා තියෙනවා නීති කැටුම්පත් සම්පාදකවරයාට. ඒ ලැබුණට පසුව ඒ අනුව කටයුතු කරලා ඒක ඉක්මනින් කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ ඒ අනුව නැවත වතාවක් 19 වන සංශෝධනය තිබුණු තැනට යම් යම් සංශෝධන සහිතව යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දේ අපි කරලා තියෙනවා. මේක විතරක් නෙවෙයි අපි කරන්නේ. අපි පිළිගන්නවා යම් යම් දේශපාලන සංශෝධන සහ මේ ව්‍යවස්ථානු සංශෝධන කළ යුතුයි කියන එක. ඒක මම අවධානය යොමු කරන්නට ඕනේ. ඒ හින්දා තමයි අපි කිව්වේ එළියේ ඉන්න ජනතාව අහන එකට අපි කන් දෙන්නට සූදානම් කියන එක. දෙවෙනි එක බෙහෙත් සඳහා මම හිතනවා අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අපිට මේ වෙනකොට ගරු කතානායකතුමනි මම මුලින් කියපුවා දේ ලෝක බැංකුව, ADB බැංකුව සහ ඊයේ නැවත කතා කරලා AIIB කියන බැංකුව මිලියන 160ක ප්‍රමාණයකුත් ලබා දෙන්න ඇමරිකානු ඩොලර් මිලියන 160ක් ලබා දීම සඳහා ප්‍රාථමික එකඟතාවය ලබා දීලා තියෙනවා. තුන්වෙන්න අපි කවදාවත් කිව්වේ නැහැ නිදහස් අධ්‍යාපනයට හා නිදහස් සෞඛ්‍ය රට ගන්න කියලා. අපි කිව්වේ මේකට වඩා ආදායම් හොයාගෙන වියදම් කරන්න ක්‍රමවේදයකට යමුයි කියන එක විතරයි. එතරම් බොහොම ස්තුතියි කරු කතානායක.
ඔව් ශනිල් ලිකුසිංහ මැතිතුමා ඔබතුමාගේ කතාව. ඔබතුමාගේ
කියනවා ගරු කතානායකතුමනි
ගරු කථානායකතුමනි,
ඔව් සභානායකතුමනි,
ගරු කථානායකතුමනි, මේ විවාදය පවත්වාගෙන යාමට හෙට දිනේ කටයුතු වලින් පසුව විරුද්ධ පක්ෂ එකඟ නම් හෙට දිනේ ඉතිරි කටයුතු වලට අපට කාලය මේ විවාදයට මේ හරි අනිද හෙට අනිවාර්යෙන්ම අපට එකඟතාවයකට එන්න පුළුවන් බඩිවිලට සමාන පාටි ලීඩර්ස්
ක්‍රයිටීරියා
ඇග්‍රීමන්ට්
ඇමතුමාගේ
කිව් එක කාරණයක් ගැන අලමුුවෙන්ම මං ඔබතුමාට ප්‍රශංසා කරනවා අමාරු වැඩකටයුත්තක් බාර ගැනීම පිළිබඳව. මේක ලෙහෙසි පහසු වැඩකටයුත්තන් නෙමෙයි. ඔබතුමා ඇවිල්ලා මේක බාරගත්තා. ඔබතුමා කියනවා ඔබතුමා නයිට් වොච්මන් කියලා. ඔබතුමා නයිට් වොච්මන් ක්‍රිකට් මැච් එකේ නෙමෙයි. ඔබතුමා නයිට් වොච්මන් වෝටගේට් එකේ. නයිට් වොච්මන් තමයි පොලිසියට කිව්වේ ඩෙමොක්‍රටික් පක්ෂයේ මූලස්ථානය කඩලා කියලා. පොලිසිය ඇවිල්ලා 3-4 දෙනෙක් අල්ලගෙන ඒක අවසන් වුණේ උපජනාධිපති ස්පයිරෝ ඇග්නොයි ජනාධිපති රිචඩ් නික්සනුයි දෙන්නම ඉවත් වෙලා. අපි දන්නේ ඒකද ඔබ කරන්න යන්නේ කියලා. කොහොම හරි නයිට් වොච්මන් හැටියට ඔබේ වැඩ කටයුතු කරලා තියෙනවා. මම එකක් කියන්න කැමතියි. මොකද මම කැමතියි අපි කරපු වැඩ කටයුතු කීපයකුත් කියන්න පසුබිමේදී. විශේෂයෙන්ම අපි මේ සංඛ්‍යා ලේඛන දිහා බලනකොට 1948 ඉඳන් බලන්න එපා. කැලඩෝ ක්‍රමයේ තිබුණාට අපි දියුණුනේ නැහැ. 77න් පස්සේ බලන්න. ඒකේ ආවේ ආදායම් සියල්ලම අපි ගත්තේ ආධාර සහන ආධාර ඔක්කොම අපි ඇත්ත වශයෙන්ම සංවර්ධනයට යෙදෙව්වා. අන්න එතනින් ගියේ. ඒත් එක කාරණයක් වුණා. මේ රටේ තියෙන දළ දේශීය නිෂ්පාදනය වැඩි වුණා. ඒක වැඩි වෙන එක හේතුවක් තමයි අපි කරපු අපනයන. අපි අපනයනට බදු සහන දුන්නා. ඊට පස්සේ සිදු වුණේ ඊට පස්සේ බදු සහන තවත් කාලයක් දික් කරා. ඕකයි අපිට අඩු වුණේ. ඉතින් අනික 2009 අපි ගිහින් විශේෂයෙන්ම වාණිජ විදේශ වාණිජ ණය ගත්තා. එදා පොලිය අඩුයි කියලා. අපි අරගෙන 2014 වෙනකොට අපි හිටිය අමාරු තැනක. ඉතින් මේ දෙකම විසඳන්න IMF එක එක්ක සාකච්ඡා කරද්දී එක කාරණයක් කිව්වා. අපිට තියෙන්නේ ණය බර අඩු කරන්න. ණය බර අඩු කරා නම් 2014 අපේ රජයේ වියදම් වලටවත් ආදායම තිබුණේ නැහැ. ඒ නිසා ප්‍රාථමිකය. ඒ කියන්නේ ණය ගෙවන්නේ නැති රජයේ ආදායම වලට අතිරික්කයක් ලබා දෙන්න. ඒකයි කරේ. 2018-19 ප්‍රශ්න තිබුණත් ඒ ගැන IMF ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එතනදී අපිට සිදු වුණා බදු වැඩි කරන්න. බදු වැඩි කරා. ඒ බදු වැඩි කරා ඊළඟට බදු සහන අඩු කරන්න උනා. මෙතන විශාල වශයෙන් පුද්ගලිකාංශය විරුද්ධ වුණා. බදු වැඩි කරන එකට කැමතුනේ නැහැ. බදු සහන අඩුක සමහර බදු සහන අවුරුදු 30කට දුන්නා. මම ඇමතුමාට කියන්න කැමති මම දන්නේ තාමතේ ඒ කාලේ IMF එකෙන් ලිපියක් දීලා තියෙනවා. They have a note by the IMF in the finance ministry. Where they still there, I do not know. But at the same ඒ වැඩසටහනෙන් එතනදී පෙන්ලා දීලා තියෙනවා කොහොමද අපේ අයව ඇඩුනේ. අපි ආපහු 112කට ගියේ දළ දේශීය නිෂ්පාදනයේ. ඒ ඊට පස්සේ උනේ දේශපාලන කාරණය. මේ සියලු දෙනාම ගිහින් වෘත්තීය වේදීන් ඔක්කොම ගිහින් මේ ජනාධිපතිතුමාගේ ඡන්ද ව්‍යාපාරට උදව් කරා. උදව් කරායන් පස්සේ ජනාධිපති වුණා. අපි මෙහාට ආවා. මෙතෙන්ට ආණ්ඩුවක් ඇති කරා. ඒ පාර බදු අඩු කරා. ඒ බදු අඩු කරේ මේ හිටපු මන්ත්‍රීවරු කියලා නෙමෙයි. මම ඒකට ඔබතුමන්ලට ඇඟිල්ල දික් කරන්නේ මේ හිටපු අයට. ඔයගොල්ල ඒ කවුරුවත් ගිහින් ඕක කිව්වේ නැහැ. ඒක කිව්වේ පුද්ගලිකාංශය. පුද්ගලිකාංශය කිව්වේ නිසා මේක අඩු කරා. ඒ පාර IMF එක තරහ වුණා. අපිට 2020-2021 IMF යන්න තිබුණා. IMF ගියා නම් බදු වැඩි කරනවා. කාගේ බදු ආරක්ෂා කරන්නද අපි කරේ? හන්දේ ඒකයි මම පළමුවෙන්ම කියන්නේ. මම දන්නේ දැන් පුද්ගලිකාංශයත් උපදෙස් දෙනවලු, චේම්බර්ස් දෙනවලු, මේ ඒ වගේම උපදේශක සභාවක් තියෙන මං කියන්නේ ඔක්කොම ඉවත් කරන්න. මේකේ බලයේ තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි ආණ්ඩුවේ වුණත් විපක්ෂේ වුණත් එකට මේක දිහා බලමු. ඒවා නැති කරලා නිලධාරින් උත් ඇවිල්ලා මෙහාට වාර්තා කරන්න. මම එකක් ඔබෙන් ඉල්ලනවා. කරුණා කළා නිල ඔක්කොම නිල නිවේදන සියල්ලම ඇමතිතුමා මෙහෙ කරන්න, පාර්ලිමේන්තුව නැත්තම් ඔබතුමා කරන්න. එක එක නිලධාරීන්ට මේවා කරන්න දෙදෙන්න එපා. ගිය ගියේ උනේ ඒ ඒ කාරණේ තමයි අපිට ඇතුනේ විශාලම ප්‍රශ්නේ. දැන් මෙතනදී අපිට හිතන්න ඕනේ මෙතනින් කොහොමද ඉදිරියට යන්නේ කියලා. මට පේන හැටියට සමහර තැන්වල බදු වැඩි කරන්න තිබෙනවා. ඒක එක සිදුවෙන එක. ඒ වගේම තමයි අපිට බලන්න තියෙන්නේ අපේ බැංකු ගැන. කරුණාකරලා බැංකු ගැන බලන්න. මේ බැංකුවක් කඩාවැටෙන්න පුළුවන්. නැත්තම් ෆිනෑන්ස් කම්පැනියක් කඩාවැටුනොත් අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම කියන්නේ දැලක් දාන්න. බැංකුව ආරක්ෂා කරන්න. ඒක නැති වෙන්න පුළුවන්. අපේ සංස්ථා වියදම් ආණ්ඩු හැටියට බලන්න. මම එකක් කියන්න කැමතියි මුදල් ඇමතිතුමනි, දෙන්න එපා එක එකට තමන් කැමති විදියට කරන්න. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් එයාබස් 25ක් ගත්තා. ඒගොල්ලෝ එක එක සැලසුම් තියෙනවා. ඒක නෙමෙයි. අපි ලංකාවේ ආර්ථිකය දිහා බලලා ඊට පස්සේ ආර්ථිකයෙන් මොකද්ද කරන්න කියලා බලන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම මම මුදල් ඇමතිතුමාටත් මේ සභාවේ කියනවා මාස 3ක් නෙමෙයි, කරුණාකරලා ශ්‍රී ලංකන් සේවයට කියන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය දෙනකන් කිසිම ගුවන් යානයක් මිල දීලා ගන්න එපා. මොකද එක ප්‍රාණයක් තියෙන්නේ අපේ කෝප් සභාවෙන් කියලා තියෙන්නේ ගුවන් සේවය විකුණන්න කියලා. ඒකයි මේක මැදදී අපි ගිහින් එයාබස් 25ක් ගන්නවා නම් so I am saying don't put it off for 3 months. No buying of aircraft till this house decides, and first we must decide the future of the airline. මේක අරගෙන යන්න. ඉතින් මෙතන බැංකු ආරක්ෂා කරන්න. අලාභ ලබන ආයතන ගැන මොනවද කරන්න? සමහර අලාභ ලබන ආයතන මිල වැඩි කරොත් ලාභය ලැබෙනවා. අනික මං අහන්නේ අද ලෝකෙ තෙල් මිල වැඩි වෙනවා. අපිට එදා කිව්වා 20 20 20 21 තෙල් මිල අඩු වුණාම වෙනම අරමුදලක් දානවා කියලා, ස්ටැබිලයිසේෂන් ෆන්ඩ්. ඒ අරමුදලේ මුදල් තියෙනවද නැද්ද? ඒ මුදල් තියෙනවද? මොකද්ද? නැත්තම් ඒ නිලධාරීන්ට අපි දඬුවම් කරන්න ඕනේ. එච්චරයි මං කියන්නේ. මේ මෙහෙම කියලා හරියන්නේ නැහැ. එහෙනම් සහනයක් ගන්න තිබුණා. ඒ මුදල් තිබුණා නම් අද ඒක ඩීසල් සහනයකට යොදවන්න තිබුණා. අපි එකක්වත් කළා නැහැ. ඉතින් ඒකයි මම විශේෂයෙන්ම ඔබතුමායන් අහන්නේ අපි ගන්න පියවර කුමක්ද කියලා අපි විශේෂයෙන්ම තීන්දුව කරන්න ඕනේ. දැන් මෙතන මහ අවුලකට ඇවිල්ලා තියෙන්නේ අපි. මෙතන මහ අවුලකට ඇවිල්ලා තියෙන්නේ. අපි කොහොමද මෙතනින් ගොඩ යන්නේ? මම හිතන්නේ ඔබතුමා කිව්වේ පියවර වලට වඩා තව පියවර ගන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම අපි එකක් ගන්නවා නම් විදේශ රටවල් වලින් අපි ආධාර ගන්නවා නම් ඒ රටවල් එක්ක අපි ප්‍රශ්න ඇති කරා. දැන් ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ජපානය ගැන LRT එක අනික් ව්‍යාකෘති සියල්ලම අවලංග කරා. මම ඒක ජනාධිපතිවන් දැනුම් දුන්නා. මම සතුට වෙනවා දැන් LRT එක පිළිබඳ පියවර ගන්න අනික් ඒ වගේ. ඉන්දියාව තරහ කරගෙන කියන්නේ කොහොමද අපිට උදව් කරනවා. චීන එක්කත් ප්‍රශ්න තියෙනවා. අනික යුරෝපීය සංගමයේ අපිට GSP නැති වුණොත් යුරෝපීය සංගමයට අපි මොකද දෙන පිළිතුර? මානව හිමිකම් ගැන. තව මාස කීපයකින් නැතුණොත් මොකද අපි කරන්නේ? අන්න මේ ප්‍රශ්න දිහා අපි බලන්න ඕනේ. අනික මේ ඔක්කොම තියෙන්නේ මූල්‍ය කටයුතු මොනිටරි ඇෆෙයර්ස්. දැන් කොහොමද අපේ ව්‍යාපාර ගෙනියන්නේ? මේ ව්‍යාපාර කඩාවැටෙනවා. මේකේ මුදල් නැති වෙනවා. අපි කී දෙනෙක්ට රැකියා නැති වෙනවද ඊළඟ කාලේ? ලක්ෂ ගණන්. ව්‍යාපාර ලක්ෂ ගණන් කඩාවැටේ බැංකු බේරන්න ගියාම. එතෙන්ට අපි කොහොමද මුහුණ දෙන්නේ? අන්නේ සහන දෙන එක. ඒ නිසා අයවැයෙන් සහන දෙනවා නම් අයවැය තියෙන උවමනා නැති වියදම් සියල්ලම කපන්න. ඕක මෙතෙන් මේ කිව්වොත් ඕක කරන්න කියලා බාණ්ඩයක්ද සිදු වෙන්නේ. එක එක අමාත්‍යන්ත බලපෑම් කරයි. මම කියන්නේ මේක අරගෙන මේක වෙනස් කරන එක අපේ රාජ්‍ය මූල්‍ය කොමිටියට බාර දෙන්න. එතනින් බලන්න අපි එතකොට අපි සහභාගී වෙලා මේකෙන් ඉවත් කරන්න පුළුවන් හැම එකක්ම ඉවත් කළා. ඒ ඔක්කොම අපි ජනතාවට දෙමු. මේ සහන දෙන්න ඕනේ. ඒ සහන ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඊළඟට ණය ගන්න පුළුවන්. අපි කොහොමද ණය ගෙවන්නේ? තව අවුරුදු 10කින්. එහෙනම් මේ ආර්ථික ව්‍යුහය වෙනස් කරන්න ඕනේ. අපි තරඟකාරී ආර්ථිකයකට ගිහින් අපි අපනයන සඳහා යන්න ඕනේ. ඔය කිව්වේ නිසා පුද්ගලික අංශය ඔක්කොම මං එක තරහ වුණා. එතන තියෙන්නේ මේ தત્ත්වය. අපි එතෙන්ට යන්න ඕනේ. අපිට අලුත් මාර්ග ගණනාවක් හොයන්න ඕනවා. ඉතින් මෙතන මන්ත්‍රු දෙපැත්තෙන් ඇහුවොත් ඕනතරම් අලුත් මාර්ග කියනවා. අපි එතෙන්ට යන්න ඕනේ. දැන් ඉතින් මේවා අපි වැඩ කටයුතු කරගෙන යන්න තියෙන්නේ. මට මෙතෙන්ට ඇවිල්ලා දේශපාලනය කරන මේ හැම එක්කෙනාටම කියන්න පුළුවන්. මං කරපු හැම එකන විරුද්ධ වුණා. අන්තිමට ගෙදර ගියේ ගෝටා නෙමෙයි මමයි. කොහොම හරි මං ආපහු ඇවිල්ලා තියෙනවා. ඒත් අපි මෙතන බලනකොට මේ ප්‍රශ්නේ විසඳන්න දේශපාලන විසඳුමක් ඕනේ. ඒත් එතන දේශපාලන විසඳුම් වල ප්‍රශ්න ගන්නවක් තියෙනවා. විපක්ෂය කියන්නේ අගමැතිතුමයි ජනාධිපති අගමැතිතුමයි දෙන්නටම යන්න කියලා. ඔබතුමන්ල ඒ ස්ථාවරේ නැහැ. කොටසක් කිව්ව අගමැතිතුමාට යන්න කියලා. දැන් අගමැතිතුමා කොහොමද මෙතන ඉන්නවා අද ඇවිල්ලා. ඒ එක ප්‍රශ්නයක්. දෙවනුව තියෙන්නේ අපි ඡන්දෙකට යනවද වෙන ආණ්ඩුවක් ඇති කරනවද කියන එක. තුන්වෙනුව තියෙන්නේ විශේෂයෙන්ම විධායක ජනාධිපතිකම අහෝසි කරනවද මේ වැඩි මේ ප්‍රශ්න වැඩි. මම හිතන්නේ අපි එකකින් ආරම්භ කරමු. එකකින් ආරම්භ කරලා කතා කරමු. ඒ ජනාධිපතිගම ගැන ගතිතු පියවර ගැන. ඔබතුමා කිව්වා නීතිවේදී සංගමේ යෝජනාව අරගන්න කියලා. මම ලෑස්ති ඒකයි. ඒ වගේම මං හිතන්නේ ජෙෆ් අලග්‍රාම් ඇතුමයි අපේ කාලිංගේ ඉඳ තිස්ස මැතිතුමා ඇතුළු වෘත්තිවේදී ගණනාවක ඔය දෙක අරගෙන අපි ඔක්කොම කතා කරමු. ඒක පදනම් කරගෙන ඒක හැම එකක්ම කතා කරමු. අන්තරවා මේ ආණ්ඩුව ගැන විතරක් නෙමෙයි ඒක පළවෙනි අකුරේ ඉඳන් අන්තිම අකුර වෙනකන් අපි කතා කරමු. ඒකේ මොකක්ද එකඟ වෙන්නේ කියලා. දෙවනුව දැන් අපි ඊළඟයට ගතියුතු පියවර විශ්වාසභංගේ ඔක්කොම තියෙන එක පක්ෂ නායකයන් කතා කරලා ගතියුතයක්. ඒක කරන ගමන් අපි බෙදෙන ඒවා. අපි එකතු වෙන ඒවා ටිකක් කරමු. මම ඒකයි විශේෂයෙන්ම කියන්නේ අපි එකක් තියෙන්නේ මේ යෝජනා ගැන සාකච්ඡා කරමු. අනික මේ පාර්ලිමේන්තුවෙන් මේ බලය ගන්න මම එක යෝජනාවලියක් දීලා තියෙනවා. තවත් යෝජනාවලිය ඇතිනවා ඇති. මං කියන්නේ මේකම ගන්න කියලා. මේවා පදනම් කරගෙන අපි සාකච්ඡා කරමු. මෙතන වාද කරන ගමන් රටේ මූලික ප්‍රශ්න ගැන අපි හැම එක්කෙනාම එකඟ වෙලා ඒ ගැන සාකච්ඡා කරමු. අන්තිමට කවුද ආණ්ඩුවේ ඉන්නේ කවුද යන්නේ ඒ ඔක්කොම අපි වෙනම කතා. මේ දෙක අපිට එකට වැඩ කරන්න පුළුවන් ඒවා එකට අරගමු. දේශපාලන විසඳුම ලබා ගන්න එක අපි අතර කතා කළා කොහොමද ඒකත් අපි මාසයක් ඇතුළතදී සුමාන දෙක තුනක් ඇත්තද එකඟත්වයකට එන්න ඕනේ. අපිට මෙහෙම පාවෙන්න බෑ. මොකද මිනිස්සු පාර්ලිමේන්තුවත් දැන් එපා වෙලා තියෙන්නේ. කවුරුත් විසඳුම් ගැන කතා කරන්නේ නැහැ තමන් ගැන කියලා. ඉතින් මේ කාරණේ අරගෙන අපි ක්‍රියා කරමු. දැන් ආණ්ඩුවට මම දොස් කියලා ඇති මෙතනදි දොස් කියන්නේ නැහැ. ඔබතුමාට උදව්වක් හැටියට කියන්නේ මේවා ආණ්ඩුව අරගන්නවා නම් ඉදිරියට යන්නවා. මම කියන්නේ මේ එකක්වත් අපි කියන එක ඉවත් කරන්න කියලා. මේ විශ්වාස භංගේ ඔක්කොම කතා කරමු වෙනම. ඒ අපි බෙදෙන කාරණේ. ඒකෙන් කොහොමද එකඟ වෙන්නේ? ආර්ථිකය ගැන අපි එකඟ වෙන්න බලලා මේ කොමිටි දාලා ක්‍රියාත්මක කරමු. මීට වඩා කතා කරන්නේ නැහැ. බොහෝ දෙනෙක් ඉන්න නිසා. ඒත් මම මේ අවස්ථාවේදී ඔබතුමාට මම යෝජනා කරනවා.
බොහොම ස්තුතියි. අපි කතා කරනකොටම සබ්රි මුදල් ඇමතිතුමා මේ සභාවෙන් ඉවත් වෙලා යනවා. ඒකෙන් ඔබතුමාගේ ඇත්තටම ජෙනුවින්නස් එක පේනවා. ඔබතුමා මෙච්චර වෙලා මෙතන විවේචනයක් ඉදිරිපත් කරා. ඒකට උත්තරයක් දෙන්න අහන් ඉන්න ශක්තියක් නැහැ. කනගාටු. No, why can't he stay? Because if he wants our... No, listen. අපිට මෙච්චර කල් කියනවා අපේ අදහස් දෙන්න කියලා. ගරු අගමැතිතුමා අපේ අදහස් ඉල්ලුවා. අපි අදහස් දෙන්න යනකොට එතුමා නැගිටලා යනවා. ඒකේ ජෙනුවින්නස් එකක් නැහැනේ. එතුමා කියනවා IMF එකට කලින් යන්න තිබ්බලු. ඒක ඓතිහාසික වැරද්දල්ලු කියන ඇති එක. බදු කපපු එක ඓතිහාසික වැරද්දල්ලු. රුපියල කලින් ඩිප්‍රිෂියේට් කරන්න තිබ්බලු ඓතිහාසික වැරද්දල්ලු. ඒව අපි කිව්වනේ අගමැතිතුමා. ඔබතුමාගේ උපන්දිනයේ දවසේ මට මතකයි 2020 නොවැම්බර් මාසේ 18 වෙන්න ඕනේ. එදා තමයි බජට් එක ඔබතුමා ඉදිරිපත් කරේ. එතකොට විපක්ෂයේ මේ පිළිතුරු කතාවේදී මම කිව්වා අගමැතිතුමා ඔබතුමාට. ඔබතුමාට උපන්දිනයටත් සුභපතන මම කිව්වා අගමැතිතුමා මේ යන ගමනේ වැරදි කියලා. ඔබතුමා අපිට කිසි විදියකට සවන් දුන්නේ නැහැ. එදා සවන් දුන්නා නම් ගරු අගමැතිතුමා අද අපේ රට බංගලොත් නැහැ. එදා අපේ රටේ ණය තිරසාරව තිබුණා. අදයි තිරසාර නැත්තේ. දැන් සබ්‍රි ඇමතිවරයා බාර ගන්නවා වැරදි වුණා කියලා. අත වශයෙන්ම එතුමාට අපි ඒ සම්බන්ධයෙන් අපේ ස්තුතිය පිරිනමන අඩු ගානේ දැන් හර්ති එතුමා ඒ වැරද්ද වෙනස් කරගන්න නිවැරදි කරගන්න උත්සාහ ගන්න නිසා මම වැඩි වෙලා කතා කරන්නේ නැහැ. නමුත් වචන කීපයක් කතා කරන්න ඕනේ කරු ඇමතිතුමා කතානායකතුමා. මෙතන එතුමා කියනවා මේ බදු අඩු වෙච්ච එක කියලා ප්‍රශ්නේ. අපි කවුරුත් පිළිගන්නවා. අපේ මිත්‍ර අපේ ආචාර්ය බන්දුලා ගුණවර්ධන ඇමතුමා කොයි වෙලාවෙත් කියන විදිහට ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ දළ දේශයේ නිෂ්පාදනයට සාපේක්ෂව අපේ රටේ 120ක් තිබ්බ බදු. ඔබතුමා ආණ්ඩුව ගන්නකොට 1994 මං හිතන්නේ ඔබතුමා අගමැති වෙනකොට 117ක් තිබ්බා. හැබැයි ඔබතුමා නැවත අපිට දෙනකොට රනිල් වික්‍රමසිංහ සිරිසේන ආණ්ඩුවට ඔබතුමා දෙනකොට ඒක 109ට බැහැලා තිබුණා. ඊට පස්සේ අමතක කරන්න නරකයි, මෙතන රවි කරුණානායක ඇමතිතුමා නැති වුණාට එතුමා කරපු දේවල් ගැනත් කතා කරන්න ඕනේ. රවි කරුණානායක ඇමතිතුමා ඊළඟට මංගල සමරවීර ඇමතිතුමාට පුළුවන් වුණත් ඔබතුමාලා නැවත ආණ්ඩුව ගන්නකොට 112 මාර්කට එක වැඩි කරන්න. හරි 19 පාස්කු ප්‍රහාරය නිසා යම්කිසි කලබගෑනියක් වුණා. ඊට කලින් අර විවස්ථා කුමන්ත්‍රය නිසා යම්කිසි ප්‍රශ්න වාගයක් වුණා. හැබැයි ඊට පස්සේ අලුතෙන් නැවතත් බදු කැපුවාම අද ලෝකේ බදු අඩුම රට ලංකාව. සබ්‍රි අමතුමා කිව්වා 108 කියලා. ඒක වැරදි. 107 කියලා මහ බැංකුවේ වාර්තාවේ තියෙනවා. බදු එතුමා කියන්නේ බදු සහ බදු නොවන සියලු ආදායම තමයි 8 කියන්නේ. හැබැයි බදු 107. ඉතින් මෙහෙම රටක් ගෙනියන්න හැකියාවක් නැහැ. දැන් මංගල සමරවීර ඇමතුමාගේ අලුත් බදු ප්‍රතිපත්තිය, බදු පනත ඔබතුමන්ලා IMF එකත් එක්ක ක්‍රියාත්මක වෙන කාලෙදී මේක කුණුබක්කයට ඉරලා විසි කරේ. ඉතින් ඔබතුමන්ලා දැනගෙන ඉන්න තිබුණානේ. ඉතින් ඒ නිසා තවදුරටත් මේ ඒවා ගැන කතා කළ වැඩක් නැහැ. ඔබතුමාලා කලින් මේ දේ කරා නම් අද අපේ මිනිස්සු මේ විදිහට දුක් විඳින්නේ නැහැ කරු අගමැතිතුමා. අද මිනිස්සුන්ට අපේ විපක්ෂ නායකතුමා කිව්වා වගේ සියලුම ස්තරවල මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මැදපන්තියේ මිනිස්සු ඒවා කියන්නේ නැහැ ලැජ්ජාවට. ගෙදර හස්බන්ඩ්වයි වයිෆ්වයි විතරයි කතා කරන්නේ කොච්චර අඩු කරන්න ඕනද අපේ වියදම. අපි කොච්චර අපේ ඉතුරු කිරීමක් තියෙනවා නම් ඒකෙන් අරගෙන එදිනදා ජීවිතයට වියදම් කරන්න ඕනද කියලා. දැන් අද පත්තරවල තියෙනවා කැබිනට් එකේ තීරණයක් ගත්තලු සමෘද්ධි කට්ටියටයි සමහර කට්ටියට රුපියල් 3500 ගන්න දෙන්න. ඒක වැරදි. එහෙම මදි. එතකොට 7500 ගන්න දෙන්න සමා වෙන්න. එතකොට හැමෝටම දෙන්න ඕනේ. මොකද හැමෝටම මේ ප්‍රශ්න මේ හැමෝටම කියන්නේ හැම දරිද්‍රතාවයේ ඉන්න කට්ටිය. අගමැතිතුමා දන්නවද ඔය සබ්‍රි අමතුමා කතා කරා මේ යැපුම් මානසිකත්වයක් ගැන? අගමැතිතුමා අපේ සහනාධාර වලින් අති බහුතරයක් පරිභෝජනය කරන්නේ ලංකාවේ ඉන්න පෝසත්ම පවුල් 110. ඒ පෝසත්ම පවුල් 110 පරිභෝජනය කරනවා 50%කට වඩා. අඩුම ආදායම තියෙන පවුල් 110 5% විතර තමයි පරිභෝජනය කරන්නේ. එතකොට සහනාධාරත් ඒ විදිහටම තමයි ඒ කට්ටියට ලැබෙන්නේ. මේ සහනාධාර වලින් අති බහුතරයක් ලබා ගන්නේ මේ රටේ වැඩිම ආදායම තියෙන කට්ටිය. එතකොට අපිට කරන්න ඕනේ මේක සම්පූර්ණයෙන්ම අනිත්පත හරවන්න ඕනේ. එතකොට සමෘද්ධි දෙන එක පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. මොකද ඒක දේශපාලනය වෙලා තියෙන නිසා. සමහර සමෘද්ධි ලැබෙන කට්ටියට ලැබෙන්නේ නැහැ. ඒක දන්නවා. හරි ලෝක බැංකුවේ මේ ළඟදි කරපු සමීක්ෂණයකින් පෙන්නනවා 60% සමෘද්ධි ලැබිය යුතු කට්ටියට ලැබෙන්නේ නැහැ. හැබැයි නොලැබිය යුතු 60% සමෘද්ධිය ලැබෙනවා කියලා. ඒ නිසා අපි ඔබතුමාගෙන් නැවතත් කාර්මිකව ඉල්ලනවා මොස් දේශපාලනය කරන්න එපා. මේ බෙදන්න යන සල්ලි ප්‍රමාණය රුපියල් 7500 මදි. හැබැයි ඒක හරි දෙනවා නම් දේශපාලන ભેදයකින් තොරව ඒක සියලු දෙනාටම ලැබෙන සලස්සන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා කරු අගමැතිතුමා. තව එක දෙයක් කියන්න ඕනේ. මහ බැංකුවේ වාර්තාව සිකුරාදා ඉදිරිපත් කරා. ඒකේ කියනවා දැන් මෙච්චර වෙලා කතා කරන්නේ මේ අයවැය පරතරය ගැනනේ. බදු අඩු වෙලා වියදම වැඩි වෙලා සබ්‍රි අමතුමා මහ ලොකුවට කිව්වා. හැබැයි අපි මෙතන දැඩිව විවාද කරා 2020 අයවැය පරතරය වැරදි කියලා. 2020 අයවැය පරතරය 114. හැබැයි ඔබලා මහ බැංකුවේ වාර්තාවේ ඒක 111 කියලා කියනවා. හැබැයි මහ බැංකුවේ වාර්තාවේ පොඩි නෝට් එකක් ගහලා කියනවා මේකට අපි වග කියන්නේ නැහැ. මුදල් ඇමතිතුමා ඔහුගේ බජට් කතාවේ කියපු නම්බරේ තමයි අපි මෙහෙම දාන්නේ කියලා. එහෙම කරන්න එපා. මොකද මේවා එළියට එනකොට මේකේ ඩෙට් ඇනලිසිස් එක කරනකොට මේකේ ෆොරෙන්සික් ඔඩිට් එකෙන් පේනවා මෙතන අපි තවදුරටත් බොරු කරන්න යනවා කියලා. අපි තවදුරටත් දත් අහංගන්න එපා කරු අගමැතිතුමා. ඒක කරන එක අපිටම අපි වංචා කිරීමක් හැටියට තමයි අපි දකින්නේ. මම වැඩි වෙලා කතා කරන්නේ නැහැ. මොකද කියන්න තිබිච්ච බොහෝ දේවල් අපේ කරුණ විපක්ෂ නායකතුමා ඉතාමත් පැහැදිලිවම කියපු නිසා. නමුත් කාරණා කීපයක් කියන්න. දැන් ඩොලර් බිලියන 4ක් අවශ්‍යම වෙනවා කියලා කිව්වා මේ හද හෙට අනිද්ද ජීවත් වෙන්න. දැන් මේ කොහෙන්ද එන්නේ? දැන් ඉන්දියාවෙන් ඩොලර් බිලියන 500 මිලියන 500ක කතාවක් කරාම ඇත්ත වශයෙන්ම ඉන්දියාව ඩොලර් බිලියන 5කට කිට් වෙන්න ඔබතුමාට දීලා තියෙනවා. හරි. මොකද මේ මුළු අවුරුද්දටම ගන්න බඩු වලට එතුම ඒගොල්ලෝ එක කිලි කිලි කියනවා ගෙවන්න ඕනේ නැහැ කියලා ACU එක හරහා. මාසෙකට ඩොලර් මිලියන 200ක්. එතකොට අවුරුද්දකට ඩොලර් බිලියන 2කමාර. හරි. ඊට පස්සේ තව ඩොලර් බිලියනක් ආහාර සහ බෙහෙත් ගේන. තව ඩොලර් මිලියන 500ක් තෙල් වලට. තවත් ඩොලර් මිලියන 500ක් තෙල් වලට. තව ඩොලර් මිලියන 400ක් ස්වැප් එක. ඩොලර් බිලියන 5කට කිට් වෙනවා. චීනෙන් ඇත්ත වශයෙන්ම එහෙම ආධාරයක් තාම කරලා නැහැ. සබ්‍රියමත්තුමා කියනවා ඒ කට්ටියත් එක්ක කතා කරාම කිව්වලු IMF එකට යන එක සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ සහයෝගය තියෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝ ඩෙට් රීස්ට්‍රක්චර් කරන්න සූදානම් නැහැ. හරිද? ඒක න මීට වඩා මං හිතන්නේ මේ දීර්ඝව කල්පනා කරන්න වෙනවා. එතකොට එහෙමනම් කොහෙන්ද අපිට මේ ඩොලර් බිලියන 4 එන්නේ? අද ලොකු විශාල මේ හෙලිකිරීමක් කරා. ඩොලර් මිලියන 50ලු තියෙන අගමැතිතුමා. ඩොලර් මිලියන 50ලු තියෙන. අපේ හිටපු මුදල් ඇමතිතුමා ඉන්නවා. එතුමා දන්නවා ඩොලර් මිලියන 50කින් මොනවද කරන්න පුළුවන්? තෙල් නමක්වත් බා ගන්න බෑනේ. ඒ කියන්නේ මේ රට බංගලොත් බාවෙනුත් පල්ලහට වැටලා කියන එක අද මුදල් ඇමතිවරයා කියන්නේ. ඉතින් කොහෙන්ද සල්ලි ගේන්නේ? මට ආරංචි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජපානයේ අගමැතිතුමාට ලියුමක් ලිව්වා කියලා. ඒ ලියුමේ එතුමා ඉල්ලලා තියනවා කියලා කලින් කිව්වා කියලා ඩොලර් බිලියන 3ක ආධාරයක් දෙන්න පස්සේ කිව්වා කියලා ඒගොල්ලෝ ඒක දාන දාන්නේ නැතුව එවන්න කිව්වා කියලා. යම් කිසි ධනාත්මක මූවමන්ට් එකක් තියෙනවා කියලා අපිට ආරංචි. හරි. ජනාධිපතිතුමා කිව්වයි කියලා ආරංචි සමා වෙන්න ඕනේ LRT එක ගැන ඒකත් නැවත දෙනවයි කියලා. ඒ කෙසේ වෙතත් අපිට ජපානයෙන් සල්ලි ආවේ නැත්නම් අපි හිර වෙනවා. අගමැතිතුමා ඒක තමයි ඇත්ත කතාව. වෙන කොහෙන්වත් අපිට සල්ලි එන්නේ නැහැ. අපි දැක්කා නිවාඩ් කබ්‍රාල් කියනවා හිටපු ඇමතිවරයා අපිට ඩුබායි වලින් අච්චර එනවා, ඔමාන් වලින් මෙච්චර එනවා, මැද ප්‍රදේශයෙන් අච්චර එනවා කියලා. සත පහක්වත් ආවේ නැහැනේ අගමැතිතුමා. සත පහක්වත් ආවේ නැහැනේ. සත පහක්වත් ආවේ නැහැනේ. ඒතර ජපානයෙන් විතරයි දැන් අපි බලාගෙන ඉන්නේ. මුළු සම්පූර්ණ බලාපොරොත්තු තියෙන ජපානය මත. හරි. ඉතින් ඒ නිසා අපේ විපක්ෂ නායකතුමා කියපු එක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. එතුමා මොකද්ද කිව්වේ? එතුමා කිව්වා ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ටර් හරි ඩෝනර් කොන්ෆරන්ස් එකක් කතා කරන්න. සමගි ජන බලවේගයේ සමගි සංජානනය අපි දේශපාලන ભેදයකින් තොරව එතන වාඩි වෙලා එතුමාගේ නායකත්වය අපි ලබා දෙනවා කියලා මේ වැඩේ කරගන්න. ඒක ධනාත්මකව හිතන්න කරු අගමැතිතුමා. ඒ යෝජනාව පිළිගන්න. ඒ යෝජනාව පිළි අරගෙන තව සති දෙකකින් මේක කතා කරන්න. කතා කරලා කොහොම හරි ජාත්‍යන්තරයට කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරන්න. අනිත් එක තමයි හිටපු අගමැතිතුමා කියපු කතාවේ ලොකු වැදගත්කමක් තියෙනවා බැංකු සම්බන්ධයෙන්. මම පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඉතාමත්ම දැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා ගරු කතානායකතුමා ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සම්බන්ධයෙන්. ඊට වඩා මම ඒ ගැන කියන්නේ නැහැ. අනිත් එක තමයි මේ මැක්‍රෝ ස්ටැබිලයිසේෂන් කියන ස්ථාවර කරගන්න ඕනේ. දැන් බලන්න ඩොලරය තාමත් වැටෙනවානේ 360යි ඔෆිෂලි, 420යි අන් ඔෆිෂලි. 371යිලු අද බැංකුවේ. කොහෙද මේක නවතින්නේ? එතන දැන් අද කිව්වහම ඩොලර් මිලියන 50යි කියලා තියෙන්නේ මෙතන. ඕක තවත් වැටෙනවා. එතකොට මිනිස්සු දන්නවා කිසිසේත් මේ ඩොලර එක රුපියලේ අගේ අල්ල ගන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ කියලා. මොන ඔල මොට්ටල වැඩක්ද මේ කරේ? හරි. කවුද මේ විදියට රුපියලක් රටක මුදල් ඒකකයක් පා කරන්නේ? පා කරන ක්‍රමයක් තියෙනවා. අච්චු පොතේ ලියලා තියෙනවා. ඒක විශේෂඥයෝ දන්නවා. ඒ සියලු දේ දැනගෙන මේ වගේ ඔලමොට්ටල වැඩක් කරානේ මේ මිනිස්සු. හරි. ඒකට කවුද වග කියන්නේ? ගරු අගමැතිතුමා, ඔබතුමා රජය බාර ගන්නකොට ඩොලරය කීයද තිබුණේ? රුපියල් 180යි. ඔබතුමා අපිව විවේචනය කරා. ගිය ආණ්ඩුව රුපියල් 130 ඉඳලා අවුරුදු 5කින් රුපියල් 180ට රුපියල් 50කින් මේක අවප්‍රමාණ වුණා කියලා මහ දැඩි විවේචනයක් කරා. ඒ විවේචනයෙන් රුපියල් 10ක් අවප්‍රමාණ වුණේ ඔක්තෝබර් කුමන්ත්‍රණයේ දවස්වල. හැබැයි අද ඔබතුමා 180ට ගත්ත ඩොලරය අද 370යි. 100%කට වඩා අවප්‍රමාණ වෙලා. මොන ලෝකෙද මෙහෙම වෙන්නේ අගමැතිතුමා? ලෝකෙ කිසිම රටක මෙහෙම වෙලා නැහැ මෑත ඉතිහාසෙ. 180ට ඔබතුමා ගත්ත ඩොලරය අද 371යි. මේක අපරාධයක් නෙවෙයිද? එතකොට මේ රුපියල වැටීම නිසා කී දෙනෙක්ගේ ජීවිත අමාරුවේ වැටලා තියෙනවද? කී දෙනෙක්ට කිරිපිටි ගන්න බැරිද? කී දෙනෙක්ට බෙහෙත් ටික ගන්න බැරිද ගරු කතානායකතුමා? එතකොට මේක නිකන් ඉල්ලාස් වෙලා අයින් යන්න බෑ. නිවාඩ් කබ්‍රාල් ඉල්ලාස් වුණාලු. මොකද ඒකේ තේරුම? එහෙම පුළුවන්ද? අපේ රට මෙච්චර ජනතාව විනාශ කරලා ඉල්ලාස්සලා නිකන් යන්න බෑ. මේක සාපරාධී ක්‍රියාවක් හැටියටයි අපි දකින්නේ. මේ කට්ටිය accountable වෙන්න ඕනේ. මේ කට්ටිය වග කියන්න ඕනේ. මේ කට්ටිය වගවීමක් තියන්න ඕනේ. අපි ඔබලාට කියනවා කරුණා කරලා මේකේ නීතිපති කල්පනා කරලා බලන්න. දැන් සබ්රි තමයි, සබ්රි ඇමතිතුමා තමයි මේ මේ මොනවද ජස්ටිස් මිනිස්ටර්. එයාට පුළුවන් ඒව කරන්න. හරි. ඉතින් ඉතින් මේ ඒ මැක්‍රෝ ස්ටැබිලයිසර් පොලි අනුපාතය අද 125යි ගරුව ඇමතිතුමා. 125යි. 126 27 28 බන්දුල මගේ මිත්‍රා කියයි සමහර වෙලාවට 130ටත් යන ඉඩ තියෙනවා. එතකොට කොහොමද කුඩා හෝ මධ්‍යම ව්‍යාපාර කරගෙන යන්නේ? අද පුළුවන් ද කුඩා හෝ මධ්‍යම ව්‍යාපාරයක් හිතන්නවත් පුළුවන්ද? 130ට පොලියකට aran කරන්නේ කොහොමද? ඉතින් දැන් කියනවා කරන්න දෙයක් නැල්ලු. දැන් කරන්න දෙයක් නැහැ තමයි. තව මාස 6ක්වත් මේ තැන තියාගන්න වෙයි. හරි. එතකොට මේකට වග කියන්න කෙනෙක් ඉන්න ඕන. අනිත් එක තමයි උද්දමනය. අගරු අගමැතිතුමනි, උද්දමනය අන්න ඔබතුමාගේම සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව ඔබතුමා යටතේනේ තියෙන්නේ. අන්න ඔෆිෂල් ෆිගර් එක දාලා 100ට 47යිලු ආහාර උද්දමනය. 147යිලු. අන්න මේ අප්‍රේල් මාසෙ ආහාර උද්දමන 147යිලු. ඔෆිෂල් ෆිගර් එක. අන්න ඔෆිෂල් ෆිගර් එක ඊටත් වඩා වැඩි. ඒ කියන්නේ ආහාර මිල 147කින් ඉහළ යනවා නම් කොහොමද දෙයන්නේ ජීවත් වෙන්නේ? පොල් ගෙඩියක් කියද අමතුමා අගමැතුමා රුපියල් 100යි. පරිප්පු කිලෝ එකක් කියද රුපියල් 520යි. හාල් කිලෝ එකක් කියද රුපියල් 240යි. හරි. සීනි කිලෝ එකක් කියද රුපියල් 200 ගන්න. ඔබතුමා අඬුව ගන්නකොට අපේ තිබ්බ ශක්ති කියලා ව්‍යාපාරය ඒ හරහා රුපියල් 85 එදා සම්භවික්කේ නොවැම්බර් මාසේ 10 2019 රුපියල් 85 රුපියල් 85 තිබිච්ච සම්භ කිලෝ එක 240යි. ඊටත් වැඩියත්. ඉතින් ඒ නිසා මේක ස්ටැබිලයිස් කරන්න ඕනේ. What I'm talking about stabilization is interest rates, inflation rates and exchange rates. There has to be a system to stabilize this economy. Without stability this is going haywire. So you need to take the essential steps to do that. හරි. අනිත් එක තමයි මේ 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 රීස්ට්‍රක්චරින් එක. ඒක ගැන විදිකට කතා කරන්නේ නැහැ. But it is important. ගරුවක මහත්තුමා තාම ඔබතුමාලා පත් කළා නැහනේ financial and legal advisor. Financial and legal advice ඉතාමත්ම වැදගත්. ඒගොල්ලොන්ට තියෙන්න ඕනේ experience. අපිට එහෙම මෙහෙම කනට ඇහෙනවා නොයෙකුත් කණ්ඩායම් පත් කරන්න යනවා කියලා. එහෙම බෑ. පත් කරන පුද්ගලයාට experience එකක් තියෙන්න ඕනේ. අපිට ආරංචි අර වෙනසුවෙලාවේ මදුරෝ පිළිබඳව කතා කරපු කණ්ඩායම ඩොලර් මිලියන 13.8ක් අය කරපු කණ්ඩායමක් පත් කරන්න යනවා කියලා. මම විශ්වාස කරනවා එහෙම දෙයක් නම් නොවේ කියලා. Who is the head of the technical evaluation committee? And they must be so certain that they are going to hire the best people. Api anta amaru itamatma amaru tanakada wadila thiyen. So therefore we have to have the best in the world to speak on our behalf. So don't appoint any third grade people, don't appoint people who don't have the necessary experience in proper debt restructuring. Samaharu debt restructure karala thiyena dollar million 500යි. Ehema natha eka series ekai. Ehema nemei ape thiyena dollar billion 51 500 nemei dollar million 5000 51000 ඩොලර් බිලියන 51ක් කියන්නේ ඒක තමයි. It's a huge amount and it is not one series Mr. Sabri as you know. It's a multiple series. We'll have to redo the whole thing. So you have to have the best in the world to do this. So don't go and hire some two bit operator who is just operating on a franchise basis. And the last point I want to make is about the social protection. Ape vipaksha nayakathuma kiwwa nidaha sadhyapane nidaha saukhya pilimada ewa gana atha tiyanne pa mama ithamathma vaayikimen kiyana garuwa kamathuma 1990 suwasariya duwanda salli ne mata sabhapathuma kiwwa api mokada harsha karanne hari ada dawasa wenakota minissu 1000 kata wada ekka dawasakata critical care ekata genena me lankawae hama tanama minissu 1990 call karahama merenna thoth jeevithaye beraganna sthanaka innawa. ඒකට සල්ලි ටික දෙන්න ගරු අගමැතිතුමා. ඒව තමයි ඉමර්ජන්සි කියන්නේ. ඒකට සල්ලි නැතුව දුවා ගන්න විදියක් නැතුව හෙට වහයිද දන්නේ නැහැ. හරි. කරුණාකරලා I'm making an appeal honorable minister of finance. I'm making a personal appeal. Please contribute, not contribute, allocate the necessary funds to run the emergency ambulance. I will ask the chairman to call you later this morning sir. හරි. ඉතින් ඒ නිසා මේ සෝෂල් ප්‍රොටෙක්ෂන් එක ඉතාමත්ම වැදගත්. මිනිස්සුන්ට මේ සමෘද්ධි කට්ටියට විතර මේ රුපියල් 7500ක් දීලා මේක කරන්න බෑ. හරි මම පිළිගන්නවා යපුම් මානසිකත්වය ගැන එතුමා හිතපු නැති වෙලාවේ මම ඒක ගැන කතා කරන නිසා නැවත කියන්නේ නැහැ. හැබැයි අලුතෙන්ම හිතන්න වෙනවා. අලුතෙන්ම හිතන්න වෙනවා මිනිස්සුන්ට ජීවත් වෙන සෝෂල් සේෆ්ටි නෙට් එකත් සම්බන්ධයෙන්. ඒ නිසා මං හිතන්නේ කියන්න තියෙන දේවල් ගොඩක් තිබ්බත් වෙලාව මදි නිසා මං තවත් කට්ටිය කතා කරන නිසා මම ඊට වඩා කතා කරන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ අලි සබ්‍රි මගේ මේ පාර්ලිමේන්තු මේ මන්ත්‍රීවරයා ගැන. I'm happy that you have finally told this country the truth from your side. We appreciate that. And that is what we expected from you as a professional, and you have delivered. Right? And I want Please. To acknowledge that. That is why I wanted you Please. To stay when you left. Not anything else. Right?
So,
Enisa, අපි සූදානම් මේ කාර්යවට විපක්ෂ නායකවරයා කියපු විදියට ඒ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. හැබැයි වෙන විදියට මේ වැඩේ කරමු කියලා ඉල්ලමින් මගේ වචන සල් දවසක්
අනු කුමාර දිසනායක මැතිතුමා එක් මිනිත කතා කරන්න. පුතේ විනාඩි 10ක් තියෙනවා.
ගරු කතානායකතුමනි
පොඩ්ඩක් ඉන්න.
මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙන් විශ්තිවන්ත වෙනවා.
ඔබතුමාට කතාවක් තියෙන පහු වෙලා.
විශේෂයෙන්ම
ඔබතුමාට කතාවක් තියෙන පහු වෙලා.
විශේෂයෙන්ම
එතුමාට කතා කරන්න
මගේ පක්ෂණ කතාවෙන් පස්සේ කතා ගරු කතානායකතුමනි
ඔව් කියන්න පොයින්ට් හොටෙක් මොකද
කියන්නේ
ඔව්
හරි දැන් අපි සතුටු වෙනවා මේ සමෘද්ධි ලාභයෙන්ට 7500 දෙනවා කියලා තියෙනවා දැන් අද ඒක සතුට වෙනවා. නමුත් වතුකම් කරු දුප්පත් වෙලා දැන් කණ්ඩ දෙයක්
කණ්ඩ නැත්නම් ඒගොල්ලන්ට
දැන් මොනවද
කරන්නේ?